ඊළඟට ගරු ඩොක්ටර් නජීත් ඉන්දික මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි මුලසාරවඩ මන්ත්‍රීතුමනි. අධ්‍යාපනය සම්බන්ධ වැශීර්ෂයේ විවාදයේදී අපි දන්නවා ලංකාවේ දේශපාලනයේ වැඩිපුරම කියවෙච්ච වැඩිපුරම වාද විවාද කෙරිච්ච නැත්නම් වැඩිපුරම සටන් අරගල සිද්ධ වෙච්ච මාතෘකා කරුණු කාරණා කීපයක් තියෙනවා. එතකොට ලංකාවේ අධ්‍යාපනය කියන්නේ අන්නේ කියන්නේ ඒ මූලික දේශපාලනයේ පහුගිය දශක 3ක් වගේ කාලයක් 3ක් 4ක් කාලයක් තුල වැඩිපුරම සාකච්ඡාවට බඳුන් වෙච්ච වැඩිපුරම සිද්ධි සිදු වෙච්ච වැඩිපුරම මාතෘකාවක් වෙච්ච මාතෘකාවක්. එතකොට ඒක වෙච්ච හැටිත් අපි දන්නවා. මේ ලංකාවේ අධ්‍යාපනයේ ගත්තොත් මූලිකව අපි දකිනවා අවදි කිහිපයක් තියෙනවා. 1947 නිදහස් අධ්‍යාපන පනත රාජ්‍ය මන්ත්‍රණ සභාවයකට සම්මත වුණාට පස්සේ අධ්‍යාපන අයිතියක් විදිහට පිළි අරගෙන ඒ කටයුතු සිද්ධ වුණාට පස්සේ ඊළඟ දශක කිහිපේ ලංකාවේ අධ්‍යාපනය වර්ධනය කිරීමේ දිශාවට ප්‍රතිපාදන වැඩි කරමින් ප්‍රතිපත්තිමය තීන්දුව తీරන ගනිමින් කටයුතු කරා. ඊට පස්සේ අපි දන්නවා විශේෂයෙන් 1950 දශකයේ වගේ වෙනකොට මධ්‍යම විද්‍යාල ආරම්භ කරලා විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කරලා එතකොට මේ අධ්‍යාපනය නැවත මෙතෙක්කල් අධ්‍යාපනය නොලැබිච්ච ලංකාවේ පහළ පාන්තික දරුවන් නැත්නම් මෙච්චර කාල ඉස්කෝලේ නොගියපු ලංකාවේ ඈත ගම්වල දරුවන් පාසල්වලට විශ්වවිද්‍යාලවලට යන්න පුළුවන් විදියට භාෂාවෙන් අධ්‍යාපනය දෙන තැන්වලට මේක අරගෙන ගියා. එතකොට 1950 60 70 දශකවලට ආවට පස්සේ නැවත 1977 මේක අධ්‍යාපනය විතරක් නෙවෙයි නමුත් 1977 ලංකාවේ වෙච්ච ආණ්ඩුව වෙනසත් එක්ක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ලංකාවේ ආර්ථික සමාජීය ආර්ථික සමාජීය ක්‍රමවේදයේ මූලික වෙනසක් ඇති කරනවා. අපි විවෘත ආර්ථිකය කියලා හඳුන්වන්නේ ඒක. එතනින් පස්සේ අපි හඳුනගන්නවා අධ්‍යාපනයේ තිබුණු ප්‍රමුඛත්වය නැත්තම් ජනතාවගේ සුභසාධනවලට තිබුණු ප්‍රමුඛත්වය ඊටාම වේගෙන් අඩු කරමින් ඒක වෙන දිශාවකට හරවනවා. ඒක තමයි ඇත්ත. ඒක තමයි ඇත්ත. ඒ නිසා තමයි 1980-90 දශකයේ වෙනකොට අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිපාදන බොහොම අඩු වුණේ. 77 ඉඳන් කවුරු හරි අරගෙන බලන්න ඔය GDP ගැන කතා කරනවා 77 ඉඳන් කොහොම chart එක පහළට හැදුනේ කියලා. එතකොට දිගින් දිගටම අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිපාදන අඩු වුණා. අධ්‍යාපනයේ දිශාව වෙනස් වුණා. මේක තමයි වැදගත්ම දේ. ඒ කියන්නේ අධ්‍යාපනයේ දිශාව. එච්චර කාලයක් රජයේ අධ්‍යාපනයේ දිශාව තිබුණේ රටේ ජනතාවට දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න, අධ්‍යාපනය වැඩි කරන්න, රට අවශ්‍ය අධ්‍යාපනය ලබා දෙන්න නම් එතනින් පස්සේ. ඒක ඒ දිශාවට නෙමෙයි, ඒක අත්හැරිය යුතු යමක් විදියට, ඒක අඩු කළ යුතු යමක් විදියට, ඒක කරදරකාරී යමක් විදියට තමයි සභාපතිතුමනි කටයුතු කරේ. එතකොට ඒකේ ප්‍රතිඵල ගොඩක් තියෙනවා. ඒකේ ප්‍රතිඵල ගොඩක් තියෙනවා. ඒකට ගෙවපු මිලක් තියෙනවා මේ රටේ ජනතාව. එතකොට ඒකේ ප්‍රතිඵලයක් තමයි එතනින් පස්සේ දිගින් දිගටම මේ දේවල් ඇදීගෙන එද්දී ඒකේ ප්‍රතිඵලයක් තමයි අධ්‍යාපනයට වෙන් කරන මුදල ගැන අද දවසේ තමයි වැඩිපුරම සාකච්ඡා කරන තැනට පැමිණීම. විශේෂයෙන් අපි දන්නවා දැන් මේ අගමැතිතුමියගේ 106 කියලා දෙයක් අද කතා කරන්නේ. ඒ කියන්නේ 106 නේ මේක, අගමැතිතුමියගේ 106 තමයි අද කතා කරේ. එතකොට දැන් මේක අගමැතිතුමියගේ 106ද? මේක අගමැතිතුමියගේ 106 නෙමෙයි සභාපතිතුමනි, අධ්‍යාපනයට 106ක් වෙන් කළ යුතුයි කියන මූලධර්මයේ පිළිගන්න කියලා මීට අවුරුදු 13කට කලින් ඒ සිද්ධ වෙච්ච අරගලයේ විශ්වවිද්‍යාල ආචාර්යන් මුල්ලා සිද්ධ වෙච්ච ඒ උද්ඝෝෂණ සටන් ව්‍යාපාරය තුල අපිත් හිටියා. මමත් පුද්ගලිකව ඒ උද්ඝෝෂණ වල අනන්තවත් ඉඳලා තියෙනවා මේ අවුරුද්ද ඇතුළත. මේ විපක්ෂයේ මන්ත්‍රීවරුත් ඉඳලා තියෙනවා. මේ මෙතුමලත් මේ ගාල්ල ඉඳන් කොළඹට පයින් ආවා. ඒ හැමෝම අධ්‍යාපනයේ 100%ක් වෙන් කළ යුතුයි කියන එක පිළිගත්තා. මේකේ ප්‍රශ්නේ තමයි ඒ පිළි අරගෙන ගත වෙච්ච අවුරුදු 13 මේ දෙගොල්ලම ආණ්ඩු කරා. එතකොට හරි රාජපක්ෂලා කරපු එක පැත්තකින් තියන්නකෝ. ඒගොල්ලෝ කරන්නේ නැති හින්දානේ ඒගොල්ලන්ට විරුද්ධව මේක කරේ. හැබැයි යහපාලන ආණ්ඩුවකුත් තිබුණා. ඒකේ අවුරුදු 5 මොකද්ද කරේ? ඒ සම්බන්ධයෙන් අපි අවුරුදු 5ක බජට් 5ක් කරන් බැලුවම අපිට දිශාවක් පේනුණාද? යන්නේ කොහෙටද කියලා? එහෙම නැහැ. ප්‍රතිපත්තියක් මූලධර්මයක් විදිහට අධ්‍යාපනයට 106ක් වෙන් කළ යුතුයි, මුදල වැඩි කළ යුතුයි කියන එක පිළිගත්ත පිළිගන්න ආණ්ඩුවක්. එහෙන් තමයි අපි ඒක විදිහට මූල අපි ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඇතුළත් කරලා තිබුණේ ක්‍රමානුකූලව මේක එතෙන්ට යන්න ඕනි කියලා. කඩාවැටිච්ච බංකොලොත් ආර්ථිකය දෙන්න එක අගමැතිතුමියගේ 106 නෙමෙයි. ඒක අපි හැමෝම පක්ෂ විපක්ෂ සියලු දෙනා එකඟ වෙච්ච තැන. අපි දන්නේ ඒක ඇත්තටද බොරුවද කියලා. නමුත් අපි නෑ ඒක ඇත්තට තමයි එකඟුනේ. එතකොට ඒ නිසා තමයි මේ බජට් එක අරන් බැලුවොත් එහෙම 2024 25 26 සමස්ත මුදල නැතුවම කියන්නම් කැපිටාල් එක ප්‍රාග්ධන වියදම් ගත්තොත් අපේ අයවැය අධ්‍යාපන අමාත්‍යාංශයට 2024 මිලියන 41,561යි. 2025 අපි පළවෙනි අයවැය එක 65,893යි. 41,065 වෙලා තියෙනවා. මේ අයවැය එක 70,000යි. කැපිටාල් ඒ කියන්නේ ප්‍රාග්ධන වියදම් වැඩි කරන එක තුළ තමයි මේ සංවර්ධන එන්නේ. ඒක වැඩි කරගෙන යනවා. මේක වැඩි කරගෙන යනවා. මේක වසර ගානකට පස්සේ මේ දෙකෙන් උඩට ගෙනල්ලා තියෙනවා.
විනාඩි දෙකක කාලයක් තියෙනවා.
උඩට ගිහිල් තියෙනවා, එහෙම තියෙනවා. ඒ නිසා මේක අපි සලකන්න ඕනේ මේ විදියට. ඒ වගේම මේ වෛද්‍ය පීඨ ගැන කතා කරා. වෛද්‍ය පීඨ ගැන 12න් දෙකක් එතුමල හැදුවා කියලා. 12න් දෙක කියන්නේ හදනවට හදන එක නෙමෙයි ඉසාවෙතුමනේ ප්‍රශ්නේ. මේ අයවැය අපි යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා රුපියල් මිලියන 11,000ක්. වෙන් කරලා තියෙනවා සබරගමුව, මොරටුව, ඌවවෙල්ලස්ස, නැගෙනහිර, වයඹැතුළු වෛද්‍ය පීඨවල ගොඩනැගීම අවසන් කරන්න. එහෙම එකක් තිබුණේ මේගොල්ලොත් පටන් ගත්තා. 2005 රජරට වෛද්‍ය පීඨේ පටන් ගන්න අපි විශ්වවිද්‍යාල ශිෂ්‍ය විද්‍යාලෙදී අවුරුදු 5කින් නිම කරන්න ඕනේ පාඨමාලාව 2012 අවුරුදු 7කට පස්සේ අවසන් වසර ගොඩනැගිලා හදන්න කියලා ශිෂ්‍යෝ කොළඹයිල් උද්ඝෝෂණ කළා වතුර පාරවල් කාලා ගියේ අවුරුදු 8කට පස්සේ උපාධි 8කට 9කට පස්සේ උපාධි අරගෙන ඉවත් වුණේ. ඒතර අධ්‍යාපනයේ සම්බන්ධයෙන් මෙයාලට තිබුණු දැක්ම ඒක. ඒතර අපේ වෙනස තමයි මේ දැක්ම හරි පැහැදිලි නැවත ජනතාව වෙනුවෙන් මේ රට වෙනුවෙන් අධ්‍යාපනයේ නිදස් අධ්‍යාපනයේ තහවුරු කරන දිශාවකට අපි මේක අරගෙන යමින් තියෙනවා. එතකොට ඒ වගේ මේ ආණ්ඩුව ශිෂ්‍යයන්ුන් කළ දේ ගැන කතා කරා. මේ ආණ්ඩුව ආවට පස්සේ මේ අධ්‍යාපනයේ විෂමතාවයේ සමානාත්මතාවයේ විෂමතාව වෙනස් කළ සමානාත්මතාවය හදන්න ඕන කියන පදනමෙන් තමයි අපි වැඩ කරගෙන ආවේ. ඒ අනුව තමයි මේකේ පළවෙනි දේ විදියට මේ දුගී භවෙන් පාසල් හැර යන්න නියමිත ඒ ශිෂ්‍යයන්ට ප්‍රමුඛත්වය දීලා කටයුතු කරේ. අනුව තමයි මේ අධ්‍යාපනය ලබන මිලියන 3.8ක ශිෂ්‍යයන්ගෙන් 3/1කට ආසන්න සංඛ්‍යාවකට රුපියල් 6000ක පාසල් උපකරණ ගන්න වවුචරයක් ලබා දෙන්නේ. ඒක මේ ආයවේත් ලබා දෙනවා. එතකොට මේ අවස්ථරේ ලබා දෙනවා. ඊට දිලිඳු ශිෂ්‍යයන්ට පාසල් පාවහන් ලබා දීම. පාසල් 250ට ආඩු, වතුකරේ සියලු පාසල්, ඊට පස්සේ විශේෂ අවස්ථා සහිත පිරිවෙන් සියල්ලන්ටම. ඊට පස්සේ පාසල් දිවාහාරයේ මුදල වැඩි කරන්නේ. ඒ අනුව තමයි ශිෂ්‍යයන්ට පහතර ශිෂ්‍යත් ශිෂ්‍යාධාර වැඩි කරන්නේ. මේ සියලු දේවල් කරන්නේ පාර්ශ්ව විද්‍යා වැඩි කිරීමට අමතරව. ඒ වගේම අවසාන වශයෙන් මම කිව යුතුයි මට විනාඩියක් දෙන්න සාවෙත්තුමනි. දැන් අධ්‍යාපනය අපි කරන දේ දිශාව තේරුම් ගන්න හොඳ උදාහරණයක් තමයි මහපල ශිෂ්‍යාධාරය. අපි විශ්වවිද්‍යාල ශිෂ්‍ය විද්‍යාලෙ හිටියා. අපි විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරයේ වැඩ කරා. එතකොට මහපොළ රුපියල් 2500 අපි විශ්වවිද්‍යාලට එනකොට 2008 වසරේ. එතකොට මට මතක විදියට මම අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය මණ්ඩලයේ කැඳවුම් කරු ඉද්දී මට ඒක මතක. අපි උද්ඝෝෂණයක් කරා මහපොළ ශිෂ්‍යාධාරයේ 2500 දා රුපියල් 5000 දක්වා වැඩි කරන්න කියලා. ඒ වැඩි කරන්න කියලා උද්ඝෝෂණයක් කරා. මට විනාඩියක් දෙන්න. ඒ උද්ඝෝෂණය හරි විශේෂයි. ඒ උද්ඝෝෂණය මේ පාර්ලිමේන්තුව ළඟ
කරේ. අසංකණ්ඩ ධර්මන්තා.
මේ උද්ඝෝෂණය මේ පාර්ලිමේන්තුව ළඟ කරේ. මේ පාර්ලිමේන්තුව ළඟ කරලා මේ පාර්ලිමේන්තුව ළඟ අතන දියතු උයන ළඟ ඉඳන් පාර්ලිමේන්තුව ළඟට ආවට පස්සේ ඒ ශිෂ්‍යයන්ට එලවෙලව ගැහුවායි දියතුනට යනකම්. එලවෙලව ගහලා මම හිතන උද්ඝෝෂණ සහභාගී ශිෂ්‍යෝ ගණනාවක් ඉන්නවා මේ මෙතන දැන් මන්ත්‍රීවරු විදියට. එතකොට එහෙම කරලා සතියක් ඇතුළත 2005 ජනාධිපතිවරණ කලින් සතියක් ඇතුළත මහබල රුපියල් 5000 කරා. ගුටි කාලා එහෙම තමයි ශිෂ්‍යයෙක් වැඩි කරගත්තේ. එදා රුපියල් 5000 කරාට පස්සේ අපේ ගුටි කාලා ඒක වැඩි කරේ රුපියල් 7500 දක්වා. අපේ ආණ්ඩුවක් හදලා මේ වර්ධි මාර්තු මාසේ 7500 කරා. කරලා මාස 7ක් ඇතුළත අපේ දෙවනි අයවෙන් ඒක 10000 කරා. 10000 කරා. ඒ වගේම අඩු ආදායම් වල ශිෂ්‍යයන්ට තවත් රුපියල් 5000ක් ලබා ගන්න පුළුවන් වෙන්නේ 15000ක් දක්වා ලබා ගන්න පුළුවන් වෙන ක්‍රමයක් නිර්මාණය කරා. ඉතින් මේක තමයි අධ්‍යාපනය සම්බන්ධ අපේ දැක්ම, අපේ දිශාව. සියලු දේවල් පළවෙනි මොහොතේ කරන්න බැරි එක හරි අපි දිශාව පෙන්ලා තියෙන සාපෙත්තුමනි. කොහෙටද යන්නේ කියලා පෙන්වලා තියෙනවා. ඒ නිසා අවසාන වශයෙන් මම ඉල්ලනවා අනේ මේකටත් විරුද්ධව උසාවි හරි අල්ලස් කොමිසම් හරි යන්න ලෑස්ති වෙන්න එපා. මොකද එපා කියලා ලෑස්ති වෙන්න එපා. එපා මේ කියලා විපක්ෂ මාධ්‍යවලට ඉල්ලනවා. මොකද දැන් අර එහෙම ලබා දෙන වතුකම්කරු එකට ගියා. අපි දන්නේ ඒක මොනවාරි ප්‍රශ්නයක් වෙයිද කියලා. එහෙම වෙන්නේ නැහැ. නමුත් පමාකර වේද කියලා අපි දන්නේ. ඒ නිසා මේකටත් එහෙම යන්න එපා. ජනතාවට දෙන සුබ සාධන සම්බන්ධයෙන් ඒක සම්බන්ධයෙන් හොඳ හිතැතුව වැඩ කරන්න කියලා විපක්ෂ මාධ්‍යවරුගේ ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.